नमो तस्से भगवतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से අපිට අද කියන කීවෙනි පරියායත දාහත් දාතුනත් දාහත් දෙපට ඒකෙත් තියන්නේ කතමේ ධම්මා හේන කතමේ ධම්මා මජ්ඣිම කතමේ ධම්මා පණිත කියලා හේන ධර්මයෝ කියන්නේ මොනවද මජ්ඣිම ධර්මයෝ කියන්නේ මොනවද ප්‍රණීත ධර්මයෝ කියන්නේ මොනවද කියන මාත්‍රකාව එතකොට බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ සංකත ධාතුව හැම ආකාරයකින්ම පිළිසිඳ දැක්කා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යාවතකං ඥානං තාවතකඤ්ඤයං යාවතකඤ්ඤයං තාවතකඥානං යම්තක් දැනගත යුතු ධර්මයෝ තියෙනවා නම් ඒතත් තථාගතයන් වහන්සේට නුවණයි. යම්තා තථාගතයන් වහන්සේගේ නෝන දේතා දැනගත යුතු ධර්මයි කියලා. එතකොට ඒ නෝනින් දැනගත යුතු ධර්මය දැනගන්නකොට බුදුරජාණන් වහන්සේ අර අත්තඹුලක්සේ අල්ලේ තියෙන එලිගෙඩියක් යම්සේද ඒ වගේ මේ සංකත ධාතුව එක එක පරියායයෙන් එක එක ක්‍රමවලින් පිළිසිඳ දැක්කා. එතකොට මුළු සංකත ධාතුවම නෝනින් දැන අවබෝධ කරගත්ත තව එක පරියායක් තමයි හීන ස්වභාවයෙන් යුක්ත ධර්මයෝ මොනවද? හීනත් නැහැ ප්‍රණීතත් නැති නිසා මධ්‍යමයි කියන ධර්මය මොනවද? ප්‍රණීතමයි කියලා පනවන්න පුළුවන් ධර්මය මොනවද කියලා තථාගතයන් වහන්සේ මේ සංකත ධාතුවම තව එක පරියායකින් දැන අවබෝධ කරගත්තා. එතකොට තථාගතයන් වහන්සේ හැම වෙලෙම දැක්කේ ධර්මතා ටිකක්, මේ සංකත ධාතුවේ තියෙන ධර්මතා ටිකක්. නමුත් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල ධර්මතා හැටියට පෙන්වුවට ලෝකෙට මේවා ධර්මතා නෙමෙයි. ලෝකෙට මේ හැම එකක්ම ආත්මයි, මේවා සත්වයන්ගේ පුද්ගලයන්ගේ කොටස්, සත්වයන්ගේ පුද්ගලයන්ගේ සිත්, සත්වයන්ගේ පුද්ගලයන්ගේ රූප කියන ගණයට යනවා. එතකොට ඒකේ හීන සත්‍යෝ, ප්‍රණීත සත්‍යෝ, මධ්‍යම සත්‍යෝ කියලා එක එක ආකාරවලට බෙදනවා. අපි අර පරිත්‍ත ධර්ම කරනකොට දෙන්නපු ආකාරයට දත යුතුයි හීන ධර්ම කියලා කියන්නේ. ගුණ විසින්ද හීනයි, ආත්ම භව විසින්ද හීනයි, විපාක විසින්ද හීනයි, ගති විසින්ද හීනයි, මේ වගේ හැම ආකාරයකින්ම හීන ස්වභාවයට පහත් ස්වභාවයට ගිය නිසා ඒවට හීන ධර්මයෝ කියලා කියනවා. එතකොට හීන බව ඇති කරන නිසා හීනයි, හීන බවට ගිය නිසා හීනයි, පහත් ස්වභාවයට ගිය නිසා හීනයි. ලෝකයේ තුල නුවණැත්තන් විසින් නින්දා කරන ස්වභාවයට පත් කරන නිසා පත් වෙන නිසා හේනයි. ඒකෙදි අපි මතක තබා ගන්නට ඕන බුදුරජාණන් වහන්සේටයි මේ ශාසනයේ ධර්මයේ දැනදක වාසය කරන උතුමන්ටයි මේව ධර්මතාව වෙන්නේ. උන්වහන්සේලා ගැහෙන් තමයි මේ විතරක් වෙන්නේ. මේ අපි ඉදිරියේදී කරන පහුවෙච්ච හැම දෙයක්ම දත යුතුයි. උන්වහන්සේලා ගැහෙන් තමයි බැලුවාම හීන ධර්මය කියලා පෙනෙන්නේ. ලෝකේ හීනයි යන ප්‍රඥප්තියක් පවතින ඉතර තිබෙන ධර්මය. නමුත් ඒක ලෝකයට හීන ධර්මය නෙමෙයි, හීන ආත්ම භාවය. එතකොට මෙන්න මේ හීනකම දත යුතුයි. අර වගේ ගුණයන්ගෙන් හීන නිසා, විපාකයන්ගෙන් හීන නිසා, ආත්මභාවයන්ගෙන් හීන නිසා, ගති වශයෙන් චුති වශයෙන් හීන නිසා හීනයි කියන එක හැම ආකාරයකම හීනයි. එතකොට කවර ධර්මයක්ද මධ්‍යම හීන වූ ධර්මයන් තරම් හීනත් නැහැ, නමුත් ප්‍රණීතයි කියපු ධර්මය තරම් ඉතාම ප්‍රණීත භාවයකුත් නැත්තේ මොවුන්ටයි යන්න මධ්‍යම හීන ධර්මයන්ටත් ප්‍රණීත ධර්මයන්ටත් අතරේ වූයේ මධ්‍යම. එතකොට මොවුන්ට වඩා වැඩිතර යමක් නැත්තේ නොයි ප්‍රණීත. මේ ප්‍රණීත ධර්මයෝ මොනවද? මේ ධර්මයන්ට වඩා වැඩිතර වූ ප්‍රණීත දෙයක් නැත්තේ ප්‍රණීත. අපි බලමු හීන ධර්ම කියන්නේ මොනවද කියලා. අර්ථ වශයෙන් අරගත්තොත් හීන ධර්ම කියලා කියන්න පුළුවනි. පෙන්නනවා කතමේ ධම්මා හීන ද්වාදස අකුසල චිත්ත උප්පාද ඉමේ ධම්මා හීන. දොළොස් අකුසල සිත් උපදිනකොට මෙන්න මේ දොළොස් අකුසල සිත්වලට කියන හීන ධර්මයයි කියලා. ඒ වචනේ අර්ථය අපිට විස්තර කළා ගත්තොත් තව පැත්තකින් බෙදලා තියෙන අකුසල මූලානි මොනවද? ලෝභෝ ද්වේෂෝ මෝහෝ. ලෝභ ද්වේෂ මෝහ කියන තුන් ආකාර අකුසල මූලයක් තියෙනවා නම් මෙන්න මේ අකුසල මූලයක් තදේකට කෙලෙසා තදේකට එක්තරා කෙලෙසේකුත්. ඇයි එක්තරා කෙලෙසයක් කියලා කිව්වේ? දැන් මේ ලෝභ ද්වේෂ අකුසල මෝහ අකුසල මූලයේ ඒ රළු අකුසල ධර්ම සමග මිත්‍ර වෙච්ච තව කෙලෙස් තියෙනවා. අපි කියමු අවිද්‍යාව ගන්න. අවිද්‍යාවේ එක්තරා කෙලෙස් ටිකකුත් මේක ගිහිල්ලා තියෙනවා. ආශ්‍රව ගන්න. ආශ්‍රයන්ගේ එක්තරා කෙලෙස් ටිකකුත් මේක ගිහිල්ලා තියෙනවා. අනුසය ගන්න. අනුසයන්ගේ එක්තරා කෙලෙස් ටිකකුත් මේක තියෙනවා. දැන් අපි කියමු ලෝභ දේශ මොහ කියලා පෙන්වහම අවිද්‍යාව ආශ්‍රව අනුසය වගේ දේවල් එක්තරා කුටසක් මේ ගතියක ඇසුර වෙනවා. ඒ නිසා තමයි තද එකට කෙලෙසෝ කියලා කියන්නේ අවිලාය. ඒ වගේ එක්තරා කෙලෙසෙකුත් තියෙනවා නම් ඒ කෙලෙස්ද තන් සම්ප්‍රයුක්ත අන්නේ ලෝභ දේශ මෝහ යෙදුණු ලෝභ දේශ මෝහ හා එක්තරා කෙලෙස් සමග යෙදිච්ච වේදනා ස්කන්ධයක් සංඥා ස්කන්ධයක් සංකාර ස්කන්ධයක් විඥාන ස්කන්ධයක් තියෙනවා නම් මෙන්න මේ ධර්මතා ටික ඔක්කොම හේනයි. ඒ විතරක් නෙමෙයි තං සමුත්ථානං කාය කම්මං වචී කම්මං මනෝ කම්මං ඉමේ ධම්මා හේන. තං සමුත්ථානං කියන්නේ එබඳු සිතකින් ඔසවන ලද නැත්නම් එබඳු සිතකින් කියන ලද කරන ලද හිතන ලද සිතින් කියින් කිරීම කියන ක්‍රියාවක් තියෙනවා නම් මෙන්න මේ ක්‍රියාවද හීනයි. ඇයි හීනයි කියලා කියන්නේ යම් වූ හීන වූ ප්‍රතිඵලයකට පමුණුවයිද හීන වූ විපාකයක් ගෙනයිද හීන වූ ආත්මභාවයක් ලබා දෙයිද ඒ මේ ධර්මයන්ට හිනයි කියලා කියනවා. එතකොට මම මතක් කළා මෙතනදී හීන ධර්ම මේ කියලා පෙන්වුවට ලෝකයට හම් වෙන්නේ මොකද්ද? සත්‍යය කරගන්න අකුසල කර්ම කියලා. ඒකට විපාකයේ හැටියට මොකද්ද? පෙරේතෙක් වෙලා, එහෙම නැත්නම් අසුරයෙක් වෙලා, එහෙම නැත්නම් තිරිසංගත සත්වයෙක් වෙලා, එහෙම නැත්නම් නිරේ දුක් විඳින නිරි සත්වයෙක් වෙලා ඉපදිලා දුක් විඳිනවා. දුක් විඳින ප්‍රේත ලෝකේ ඉන්න පෙරේතෙක්, තිරිසන් ලෝකේ ඉන්න තිරිසංගත සතෙක්, නිරේ ඉන්න නිරි සත්වයෙක් කියලා සත්ව පුද්ගලකමක් තමයි ලෝකෙට හම්බ වෙන්නේ. එතකොට හීන වූ දුක් විඳින නිසා දැන් අපාය කියලා කියනවා. අය සංඛ්‍යාත සැපයෙන් පහ වූ නිසා අපාය කියලා කියනවා. එතකොට විනිපාත විසෝ පතිත වෙන නිසා විනිපාත කියලා කියනවා. ඒ කියන්නේ හිස යටට කකුල් දෙකෙන් කකුල් දෙක උඩට හිටින විදිහට පතිත වෙන නිසා විනිපාත කියලා කියනවා. එබඳු ගති ස්වභාවයකට පමුණු වන ධර්මයන්ට කියනවා හීන ධර්මා කියලා. එතකොට යම් ධර්මයක් නිසා හීන වූ, මොනවැන්ද හීන? ගුණ විසින්ද හීනයි, ආත්ම භාව විසින්ද හීනයි, විපාක විසින්ද හීනයි, ගති විසින්ද හීනයි, චුති විසින්ද හීනයි කියලා සියලුම ආකාරයෙන් පරිපූර්ණව හීනයයි සම්මත ආත්ම භාවයක් ඵලයක් උපදුන ධර්මයන්ට කියන හීන ධර්ම කියලා. ඒව කොටින්ද තතයුත්තේ ලෝභ දේශ මොහත් ඒකති නෙක්තරා කිලස් ටික. එක්තරා කිලස් කියනකොට දතයුතුයි කියලා මතක් කළා. ආශ්‍රෝධින් කොටසයි, අවිද්‍යාවෙන් කොටසයි, අනුසය වලින් කොටසයි, සංයෝජනෙන් කොටසයි, ඔය වගේ ඒ කිලස් කිලස් කියන්නේ ඒවා. කිලස් කියන එක හැම වෙලාවෙම හේතුවකින් දකින්න බෑ. හේතුවකින් දකින්න බැරි ගත ටිකක්. එතකොට මෙන්න මේ කෙලෙස්ද, ඒ කෙලෙස් යෙදුණු වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටිකද, එබඳු චිත්තචෛසිකයෙන් කරන ලද කායකම වචිකම මනෝකම කියන මේවා හීනයි. ඇයි ඒවට හීන කිව්වේ? අන්නර වගේ හීන වූ ගතිය කුරුම කරවන නිසා. ඊගාට මතක තියෙන්න තෝනි කිව්වා මම, බුද්ධාදී උත්තමයන් වහන්සේලා ලෝකේ සංගත ධාතු එක එක ආකාරයකව දැක්කා. දකිනකොට භාගතුන් වහන්සේලා දැක්කේ හේතුඵල ධමයක්, ධර්මතා ටිකක්. භාගතුන් වහන්සේ තමයි, නැත්නම් මේ ධර්මයේ තමයි කත මේ ධම්මා හීන හීන ධර්මයේ මොනවද කියලා පෙන්වුවේ. හීන ස්වභාවයේට ස්වභාව යුක්ත විපාක උපදවන ඵල උපදවන ධර්මයක් නිසා. හැබැයි ලෝකෙට මේවා ධර්ම නෙමෙයි, මේවා කෙනෙකුගේ කර්ම. අර මේ උපදින ඵලය කෙනෙකුට ධර්ම නෙමෙයි, ඒවා කෙනෙකුගේ උප්පත්තිය උපදේ. එතකොට අර මම මතක් කළා වගේ සතර අපාය දුක් විඳින සත්වයෝ ගැන ලෝකේ කතා කරනකොට එතන තියෙන්නේ සත්ව පුද්ගල භාවයකින් කතා කළාට අනාත්ම ධර්මතාවයක් කියන එක හෙළිතේලි කළා දෙනවා. මෙන්න මේ වගේ හීන ස්වභාවයට පමුණන ධර්මතා ටිකක් නිසා ඉබඳු හීන වූ විපාකයක් ඵලයක් ඇති වෙලා තියෙනවා එතන තියෙන ධර්මතා ටිකක් කියන කාරණාව. එතකොට මෙන්න මේ ටිකෙන් පෙන්නනවා හීන ධර්මයෝ කියලා. මෙන්න මේ සතර අපායට යන හේතු ටිකට ඍජුවම හීනයයි, සියලු ආකාරයෙන්ම හීනයි කියන ආකාරයකින් අපි දත යුතුයි. එතකොට කවදාවත් මේ හීන කියන ධර්මය ඇසුරු කරලා මහත් තත්වයට, මධ්‍යම තත්වයට, ප්‍රණීත තත්වයට කෙනෙකුට පත් වෙන්න බෑ, ශ්‍රේෂ්ඨයෙක් වෙන්න බෑ කියන එක කියනවා. හීන ධර්මය ඇසුරු කරන, හීන ධර්මය උපද්දවන, හීන ධර්මය පහළ කරන කෙනාට තැනට අයිති හීන ධර්මයක්මයි විඥානයේ හීන ධාතුවේ පිහිටන. තත්ත්වයක උපදිනවා නෙමෙයි. හීන ස්වභාවයුක්ත ධර්මය නිසා මේ විඥානේ හීන ධාතුවේ පිටෙනවා. මහණෙනි, හීන වූ නරකයට පැමිණ බොහෝ කලක් දුක් විඳිනවා කියලා කියන්නේ සමාකාරයෙන්ම මේ ස්වභාවයේ හීන එක. එතකොට ඒ නිසා හීනයි කියලා දකින්නට ඕනේ. උන්න තථාගතයන් වහන්සේ ලෝකයේ දකිනකොට මේ සංකත ස්වභාවය පිළිසෙන් දකිනකොට දැකපු එක පරියායක එක ක්‍රමයක් හීන ස්වභාවයෙන් යුක්ත ධර්මයේ තියෙන එක හට ගන්න ඵලය විපාකයේ කියන ධර්මයේ මෙන්න මේ පරියායෙන් දැක්ක හීන ධර්මය කියලා. ඊට පස්සේ කතමේ ධම්මා මච්චිම මච්චිම කියලා කිව්වේ ඇයි? අර හීනයි කියපු ධර්මිය තරම් හීන නැහැ. මොන වගේද හීන නැත්තේ? ಗುಣ විසින් දෙතරම් හීන නැහැ. විපාක විසින් දෙතරම් හීන නැහැ. චුති විසින් දෙතරම් හීන නැහැ. ගති විසින් දෙතරම් හීන නැහැ. ආත්ම භාව විසින් දෙතරම් හීන නැහැ. එතකොට හැබැයි ප්‍රණීත කියලා යමක් තියෙනවා නම් ඒ ප්‍රණීත ධර්මයේ තරම් ගුණයෙන් ප්‍රණීත නැහැ. ඒ ධර්මය තරම් ගුණයෙන් ප්‍රණීත නැහැ. ඒ නිසා හීන ධර්මය තරම් හීන නැති නිසා, ප්‍රණීත ධර්මය තරම් ප්‍රණීත නැති නිසා මේ ධර්මයන්ට කියනවා මජ්ක්‍ධිමා ධර්ම කියලා. මැද කියන වචන කිවි අර දෙපැත්තට සාපේක්ෂවයි කියලා දතිය යුතුයි. කතමේ ධම්ම මජ්ක්‍ධිමා. එතකොට මේ මධ්‍යම වූ ධර්මය හීනද කියලා කියන්න බැරි. හැබැයි ප්‍රණීතයි කියලා කියන්න බැරි ඒ ධර්මතා මොනවද? සාසවා කුසල අව්‍යාකත සාසවා කුසල අව්‍යාකත ධම්මා කාමවචර රූපවචර අරූපවචර රූපකන්දු වේදනාකන්දු සංඥාකන්දු සංකාරකන්දු විඥානකන්දු ඉමේ ධම්මා මජ්ජිම. එතකොට මධ්‍යම කියලා කිව්වෙ මොකද්ද? තුන් භූමියේ තියෙන යම් කිසි කුසලයක් තියෙනවා නම් මේ තියෙන කුසල ධර්මතා මේවා හීනමයි කියලා කියන්න බැරි හීන ගති වලටම පත් කරනවා නෙමෙයි. නමුත් සියලුම ආකාරයෙන් පරිපූර්ණ ලෙස ප්‍රණීතයි යන ගණිතය යන්නේත් නැහැ. ඊට පස්සේ තීසු භූමීසු විපාකෝ තුම් භූමියනෝගේ විපාකයක් තියෙනවා නම් ඒ විපාකත් එහෙමයි සියලුම ආකාරයෙන්ම පරිපූර්ණ හීන යන ගණිතය යන්නේත් නැහැ. සියලුම ආකාරයෙන් පරිපූර්ණව කිසිදු දෝෂයක් නැතුව ප්‍රණීතවම යන ගණිතය යන්නේත් නැහැ. මොනවා හරි දෝෂයක් ඒකේ තියෙනවා. නමුත් අර හීන ධර්මයට වඩා මොනවා හෝ ප්‍රණීත බවකුත් තියෙනවා. ඒ කියන්නේ වැඩි බවකුත් තියෙනවා යහපතේ. ඊට පස්සේ තීසු භූමියේ ක්‍රියා ව්‍යාකතන් තුම් භූමිය අනුගිය ක්‍රියා ධර්මයකුත් තියෙනවා. තුම් භූමිය අනුගිය සියලුම කුසල ධර්මයොත් විපාක ධර්මයොත් ක්‍රියා ධර්මයොත් ඒ වගේම සබ්බන් රූපන් සියලුම රූපත් කියන මෙන්න මේ ටිකට කියනවා මොනවද? මජ්ක්‍ධිම ධර්මය කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සංකත ධාතුව බලනකොට දැක්ක තව එක ක්‍රමයක් තමයි මජ්ක්‍ධිම ස්වභාවය. දැන් බුද්ධාදී උත්තමයන් වහන්සේලාටයි මේවා ධර්මතා, මජ්ක්‍ධිම ධර්මතා. නමුත් මේව ලෝකේට පුද්ගලයි ආත්මයි. දැන් තුන් භූමිය අනුගිය කසලයක් තියෙනවා නම් කෙනෙක් ඇති කරගන්න කර්ම, තුන් භූමිය අනුගිය විපාකයක් තියෙනවා නම් ඒ ඉපදිලා මිනිස්සෙක් වෙලා, ඔය දැන් මිනිස්සෙක්, එක්කෝ දෙවියෙක්, එක්කෝ රූපී බ්‍රහ්මෙක්, එක්කෝ අරූපී බ්‍රහ්මෙක් කියලා අපි හඳුනන තැන. එතකොට ලෝකේ අපි මනුස්සයෙක් දෙවියෙක් රූපී බ්‍රහ්මෙක් අරූපී බ්‍රහ්මෙක් කියලා බ්‍රහ්මෙක් ගැන කතා කරනකොට එහෙම පුද්ගල භාවයෙන් කතා කරන තැන තියෙන ධර්මතා ටික තව එක පරියායකින් දැක්ක මොකද්ද? මජ්ක්‍ධිම වූ ධර්මතා ටිකක් තියෙනවා මෙන්න මෙහෙම. ඒ ධර්මතාවයන්ගේ විපාකයේ හැටියට ඵලය හැටියට මෙන්න මෙබඳු ඵලයක් ඇති වෙලා තියෙනවා. මේ හේතුඵල ධර්මයක්. මධ්‍යම හේතු නිසා මධ්‍යම විදී ඵලයක්. හීනෝ හේතු ටික නිසා හීනෝ ඵලයක්. එතකොට තුම් භූමිය අනුව ගිය ක්‍රියා ධර්මයක් කියන හැම රූපයක්ම මෙන්න මේව ගත්තාම මධ්‍යමයි. මේ වෙන කෙනෙකුට කිසිම වෙලාවක හීනමයි යන ගණයට යන්නේ. ගුණයෙන් හීනයි, ආත්ම භාවයෙන් හීනයි, ගතියෙන් හීනයි, චුතියෙන් හීනයි කියලා මේ වගේ හීන ස්වභාවයට යන්නේ. එතකොට නමුත් ගුණයෙන් විපාකයෙන් ප්‍රණීත ස්වභාවයට යන්නේත් නැහැ. නැති ධර්මතා මෙන්න මේවයි කියලා තේරුම් ගත්තාම සියලුම මිනිස්සුයෝ දෙවියෝ බ්‍රහ්මයෝ කියලා අපි කතා කරන තැනක මධ්‍යම ස්වභාවයට පත් කරන මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා ටිකක් තියෙනවා. ඒ නිසා ඒකේ ඵලය හැටියට විපාකයේ හැටියට මෙන්න මේ වගේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටිකක් ලැබිලා තියෙනවා. හටගෙන තියෙනවා කියලා සත්පුද්ගල භාවිත උග්ගෙන් පවතින යථා ස්වභාවය දකින්න පුළුවන් නුවණක් ඇති වෙනවා. එතකොට මේ සංකත ධාතුව දකින්න තව එක ක්‍රමයක්, තව එක පරයයක්. මොකද මධ්‍යම ස්වභාවයෙන් යුක්ත ධර්මතාව දැක්කා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැක්ක ප්‍රණීත ධර්මයෝ කතමේ ධම්මා ප්‍රණීතා චත්තාරු මග්ගා අපරියපන්නා චත්තාරීච සාමාන්‍ය ඵලානි නිබ්බානං චේ මේ ධම්මා ප්‍රණීතා. එතකොට ප්‍රණීත ධර්මයෝ කියලා කියන්නේ මොනවටද? අපරියපන්න නැත්නම් ලෝකෝත්තර මාර්ගයේද මාර්ගඵලද අසංකත ධාතුද කියන ඉමේ ධම්ම ප්‍රණීතම. මෙන්න මේ ධර්මතා තමයි ප්‍රණීතම, ශ්‍රේෂ්ඨතම. ගුණයන්ගෙනුත් ශ්‍රේෂ්ඨයි, විපාකෝෂෙනුත් ශ්‍රේෂ්ඨයි. එතකොට සියලුම ආකාරයෙන් දෝෂයක් නැතුව පරිපූර්ණ වූ ප්‍රණීත ස්වභාවයටම ගිය ධර්මයක් තියෙනවා නම් ඒක ප්‍රණීතයි. ඇයි ඒ ධර්මය ප්‍රණීත? ඊට මෙහා රූපාදී බ්‍රහ්ම ලෝකවල, අරූපාදී බ්‍රහ්ම ලෝකවල, කාමාවචර දිව්‍ය ලෝකවල මනුස්සයන්ට සැපසහගත අරමුණු උපදිනවා, සැපේ පවතිනවා. ඇයි ඒවට ප්‍රණීතයි කියලා භාග්‍යවතුන් වහන්සේ නොවදාළේ? යම් කිසි සැපයක ආරම්භයේ සැප වුණාට මැද වූ අවසානයේ දුකකින් අවසන් වෙනවා නම් මේ සැපේට භාගතුන් වහන්සේ සැපයි කියන්නේ නැහැ. යම් සැපයක ආරම්භයේ දුක් වුණාට මැද අවසානයේ සැපයි නම් මේ සැපේට සැපයි කියන්නේ, පරිපූර්ණ සැපයි කියන්නේ. යම් සැපයක ආරම්භයේ අවසානයේ සැපයි මැද දුකයි නම් ඒ සැපයි කියන්නේ. යම් කිසි සැපයක ආරම්භයත් අවසානයත් මැදත් ඒකාන්තයෙන් ප්‍රණීත නම් ඒ ධර්මයන්ට කියන ප්‍රණීතයි කියලා. මණ්ඩපීය නිදම්බික්කේ බ්‍රහ්මචර්යාව මහන්නේ මේ බ්‍රහ්මචර්යාව හරියට මෙහෙදි පැනක් වගේ කියනවා. ලෝකෝත්තර මාර්ගයේ යම් කලක උපන්නොත් ඒ උපන්න දර්ශනයේ ඉඳලම ඒ නිවනත්, ඒ නිවනට යන මගත් හැම කල්හිම ආරම්භයක් ප්‍රණීතයි, ප්‍රවත්මත් ප්‍රණීතයි, අවසානයක් ප්‍රණීතයි. කවදාවත් දුකකින් අවසන් වෙන්නේ නැහැ. රූපී බ්‍රහ්ම ලෝකේ ආරම්භයේ සැපයි, ප්‍රවත්ම සැපයි, අවසන් වෙන්නේ දුකකින්. ඒක අනිත්‍යයි. අරූපී බ්‍රහ්ම ලෝකේ ආරම්භයේ සැප වෙන්න පුළුවන්, ප්‍රවත්ම සැප වෙන්න පුළුවන්, අවසන් වෙන්නේ දුකකින්. ආය අනිත්‍යයි. ආයත්‍ය දුකටපත් වෙනවා. ආය දුක් සහගත භූමියකට එනවා. කාම ලෝකේ දෙවියන්ගේ ආරම්භයේ සැප වෙන්න පුළුවන්, ප්‍රවත්ම සැප වෙන්න පුළුවන්, ආරම්භයේ අවසානයේ දුක් සහගතයි. මනුෂ්‍ය ලෝකේ සමහර විටක ආරම්භයේ දුක් සහගතයි, ප්‍රවත්ම යම් යම් අවස්ථාවල සැප සහගතයි, අවසානයේ දුක් සහගත වෙන්න පුළුවන්. ආරම්භයේ එක්ෂණික වශයෙන් සමහර අරමුණු වලදී ආරම්භයේ සැප සහගත වෙන්න පුළුවන්. ආරම්භ පැවැත්ම දුක් සහගත වෙන්න පුළුවන්. නැත්තම් අවසානයේ දුක් සහගත වෙන්න පුළුවන්. ඒ නිසා මේ තුන් භූමියේ මධ්‍යම කියලා පෙන්නපු හැම එකේම ආරම්භය හෝ මැද හෝ අවසානය හෝ ගැන බැලුවොත් පරිපූර්ණ වූ ප්‍රණීත ස්වභාවයට ගිහිල්ලා නැහැ. කුමන ආකාරයකින් හෝ ඒකේ පළුද්දක් තියෙනවා, දුකකින් අවසන් වෙලා තියෙනවා. ඒ නිසා ඒවට ඍජුවම ප්‍රණීතයි කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න මහණෙනි, මේ ශාසනේ සැපයෙත් සැපයයි කියලා කියන්නේ නැහැ. යමක් නිසා සැපද යම් තැනකින් සැපද ඒ දෙයට සැපයි කියනවා. සැප සහගත හැම දෙයක්ම මේ ශාසනයේ සැපයි කියන්නේ නැහැ. ওই සැප යම් සැපයක ආරම්භයේ සැප වුණාට අවසානයේ දුක් වෙනවා නම් ආරම්භයේ දුක් කියලා අවසානයේ සැප වෙනවා නම් ඒකයි සැපේ සැපේ තිබුණාට සැපයි කියන්නේ නැහැ කියනවා. යමක් යමක් සැප නම් යමකින් යමකින් සැප නම් අන්න ඒකයි සැපේ කියනවා මේ ශාසනය. ඒ කියන්නේ යමකින් සැපයි නම් යමක් යමක් සැපයි නම් කියන කාරණාවේදී පුත්‍රජන්නාද පෙන්නනවා මේ නිවන නිසා සැපයක් ලැබෙනවා නම් එතකොට ඒ සැපය නැති වෙන්නේ නැත්තේ ඇයි? ඇති වෙච්ච දෙයක් නොවන නිසා. ඇති වෙච්ච දෙයක් නැති වෙනවා. යම් දුකක් නැතිව සැපක් නම් එතකොට මේ සැපය ඇති වෙච්ච දෙයක් නෙමෙයි. හැබැයි සැපමයි. සියලුම පංච උපාදානස්කන්ධ දුක්ඛයගේ නිවීමක් තියෙනවා නම් ඒක සැපමයි. නමුත් මේ සැපේ නිසා සැපයත් විඳිනවා, සැපයත් දැනෙනවා. නමුත් මේ සැපේ ඇති වෙච්ච දෙයක් නෙමෙයි. ඒ නිසා නැති වෙන්නේ නැහැ. නැති වෙන්න බෑ. අනුපාදා පරිනිර්වාණ ස්කන්ධ පිරිනිවෙන තාක් මතුමතුයේ සැපේම ලැබෙන නිසා ස්කන්ධයන් පිරිනිවෙන දවසටත් අධිකතර සැපයක්ම විඳින නිසා කවදාවත් ඒ හේතින් දුකක් නැමේ සැපයක්ම එතන විඳින්නේ. අපිට තමයි නැරෙන්ද යනවා කියලා දුක තියෙන්නේ. නමුත් දිවි කෙලවර කොට ඇති හරි යම් දුකක් තිබුණා නම් ඒකෙන්ද නිදෙන්න ලැබෙන අවස්ථාවයි කියන කාරණාවෙන් අධික සැපයකටපත් වෙනා මිසක. දැන් ඒකනේ බුදුරජාණන් වහන්සේගේ තෙමගුලක් ගැන අපි කතා කරනවා. මොකද්ද? ඉපදීම බුදු වීම පිරුණාට අපිට නෙමෙයි බුදුරජාණන් වහන්සේට මංගල අවස්ථාව තුනක්. නැත්නම් බුදුරජාණන් වහන්සේගේ පිරුණම් පෑම අපිට මංගල කාරණාවක් වෙන්නේ නැහැනේ. නමුත් බුදුරජාණන් වහන්සේට ඒක මංගල කාරණාවක්. ඉපදුණු එක මංගල කාරණාවක්. මේ දිගින් දිගටම යන සංසාර සංඛ්‍යාත මේ ජාතිය නැති කරන්න පුළුවන් වෙච්ච අන්තිම ඉපදීම නිසා මේ ඉපදීමත් මංගල කාරණාවක්. මෙහෙම ආත්ම භාවයක උපන්නේ නැත්තම් දිගින් දිගට ඉපදීම නවත්තන්න බැහැ. යම් ඉපදීමකින් ඉපදීම නැති කරන්න පුළුවන් වුණා නම් ඒ ඉපදීම මංගලයි. යම් අවබෝධයකින් ජරා මරණ දුක පංච උපාදානස්කන්ධ දුකෙන් මිදෙන්න පුළුවන් වුණා නම් සීති භූතෝස්මි නිබ්බුතෝ නියුනේ විමි සිසිලුයේ විමි කියන වචනය කියන තැනට සිසිල් වෙන්න පුළුවන් වුණා නම් සියලු ක්ලේශයන්ගෙන් දාහයන්ගෙන් මේ ක්ලේශ සහ නිස්සු ස්කන්ධයන්ගෙන සියලු දුකෙන් මිදෙන්න පුළුවන් වුණා නම් ඉබඳු අවබෝධය ලබා ගැනීම ලැබීම මංගල කාරණාවක්මයි. යම් වූ ස්කන්ධ මාත්‍රයක පිහිටලා හෝ යම් දුකක් විඳනන් ඒ ස්කන්ධ මාත්‍රයෙන් වෙන දුකෙන් මිදීම මංගල කාරණාවක්. එනිසා බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ සිද්ධ වෙච්ච හොඳම යහපත්ම අවස්ථා තුනක් තමයි. අද දවසේදී යම් කෙනෙක් රහත් වුණොත් එයාට මේ උපන්න ජීවිතයේ මංගල කාරණාවක්මයි. යම් මේ අරිහත් ඵලයේ ඒ අවබෝධයට මංගල කාරණාවක්මයි. එයාගේ පිරිනිවීම එයාට මංගල කාරණාව. ප්‍රශ්නේ තියෙන ওই තුනම එක දවසෙ වෙන්නේ නැති එක ලෝකෙට. නමුත් නැත්තම් එයාටත් ඉපදීම එයාගේ අවබෝධයේ එයාගේ සිරුනම් තමයි මංගල කාරණාව. ඒක සමරන්න බෑ කාටවත් මොකද එක දවසෙ වෙන්නේ නැහැ. ඒ නිසා මෙතනදී ප්‍රණීත කියලා කියනකොට දත යුතුයි. ඒ වගේ යම් මාර්ගයකින් යම් ඵලයකින් සියලුම පංච උපාදාන ස්කන්ධ දුක නැති කරලා ඇති කරගත් යම් ප්‍රණීත බවක් තිබුණා නම් දිව්‍ය අතිසාත්මේ ප්‍රණීත බවෙම පවතිනවා. තිරුණම් පානවා කියලා කියන්නේ ඒ ප්‍රණීතතර බව තවත් වැඩි වෙනවා. තියෙන ස්කන්ධ දුක තියෙන එකද නැති වුණා මිසක අර ප්‍රණීත බව නැති වුණා දුකකටපත් වුණා නම නෙමෙයි. ඒ නිසා මේ ධර්මයන්ට කියනවා ප්‍රණීතයි කියලා. ඉපන්තු ප්‍රණීත බවකින් අවසන් නොවෙන නිසා අවසන් කරන්න බැරි නිසා අන්ධර්මය. ඒවට කියනවා මධ්‍යමයි කියලා. හීන ධර්මයේ තරම් හීන නැහැ. මේ ප්‍රණීත ධර්මයේ තරම් ශ්‍රේෂ්ඨ නැහැ, ප්‍රණීත නැහැ. ඒ නිසා ඒවට කියනවා මධ්‍යමයි කියලා. එතකොට ඒ ප්‍රණීත ධර්මයෝද ප්‍රණීත ස්වභාවය පිණිස පවතින ධර්මයෝද නුවණින් බැලුවාම සෝවාම් පුද්ගලයේ සකදාගාමි අනාගාමි අරහත් පුද්ගලයෙක් ගැන නිවන් දැකපු කෙනෙක් ගැන ලෝකයා කතා කරනකොට කෙනෙක් නිවන් දැක්කා නෙමේ, මෙන්න මේ ධර්මතා ස්වභාවය මට්ටමට මනස හැපිලා හිටියානම් පුද්ගල භාවය කියන එකෙන් අත්මිදීමම පුද්ගල භාවය කියන එකෙන් නිදීමම නිවන මිසක පුද්ගලෙක් නිවන් දැක්කනේ. එතකොට එතනදී ධර්මතාව ටිකක් හම්බ වෙනවා. ඒ නිසා ලෝකයා පුද්ගලයෙක් ගැන කතා කරන තැනක ප්‍රණීත ස්වභාවයටද පත් වෙලා තියෙන කෙනෙක් නෙමෙයි. නිබඳු ධර්මතාව ටිකක් නිසා නිබඳු ප්‍රණීත ස්වභාවය පිණිස පවතින ඵල උපදවන ධර්මතාව ටිකක් නිසා, හේතු ටිකක් නිසා ඇති කරගත්ත ඵලයක් තමයි මේ අනුපාදා පරිණිවාණය කියලා කියන්නේ. කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මිදුණා කියන ටික. එතකොට මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ සංකතය පිරිසිඳ දැක්කා. හීන ධර්මය, මධ්‍යම ධර්මය, ප්‍රණීත ධර්මය කියලා. ඒ බුදුරජාණන් වහන්සේ හීනෝ මධ්‍යමෝ ප්‍රණීතෝ ධර්මතා දැකපු තැන ඒ බුදුරජාණන් වහන්සේ දැකපු විදිහට ධර්මතා හැටියට අපිට බලා ගන්න බැරි වෙච්ච නිසායි, ඒ ධර්මතා ගැන ලෝකයට නුවණ නැති නිසායි, ලෝකයට ඒ ධර්මතා ගැන ඇති අනවබෝධය නිසායි මේ සත්පුද්ගල ආත්ම භාවයක් ඇතුළු වෙන්නේ ඇතුළු කරන්නේ. යම් කිසි කෙනෙකුට ඒ තැන්වල පවතින ධර්මතා ටික නුවණින් දකින මට්ටමකට ගන්න පුළුවන් වුණොත්, දන්නවා නෙමෙයි දකින තැනකට ගත්තොත්, අන්න ඒ මනසට මම හෝ මගේ හෝ මමයි කියන අහංකාරයත් මගේ කියන මමංකාරයත් දෙක නැති වෙනවා. ඉමස්මින්ච සවිඥානකේ කායේ බහිද්දාච සබ්බ නිමිත්තේසු අහංකාර මමංකාර මානානෝපේවಂತಿ කතම් පන බන්තේ ජානතෝ කතම් පස්සතෝ. ඉමස්මින්ච සවිඥානකේ කායේ බහිද්දාච සබ්බ නිමිත්තේසු අහංකාර මමංකාර මානානෝපේවಂತಿ. ස්වාමීන් කෙසේ දන්නා වූ කෙසේ දක්නා වූ කෙනාට සවිඥානක මේ කය බාහිර සියලු නිමිති වලත් අහංකාර මමංකාර මමයි කියන මගේ කියන මේ මානානුෂය නැති වෙනවද? යං කිංච බික්ඛු රූපං අතීත අනාගත පච්චුප්පන්නං වා අජත්තං වා බයිතා වා උලාරික වා සුකුමං වා හීනං වා පනිතං වා යන්දුරේ සන්තිකේ වා සබ්බං රූපං නේත මම නේසු හමස්මෙන් නිමේ සු අත්තාති ඒව මෙත යථාභූත සම්මපඤ්ඤාය දට්ඨබ්බ. යකච්ච වේදනා, යකච්ච සංඥා, යකච්ච සංකාර, යකච්ච විඥාන, අතීත අනාගත පච්චුප්පන්නං අජත්තං වා බහිද්දව උලාරකං වා සුකුමං වා හීනං වා පනිතං වා යන්දුරේ සන්තිකේ වා. අනෙදි තියන හීනං වා පනිතං වා දෙන්නේ තින් හීනං වා පනිතං වා සබ්බං වේදනා සංඥා සංකාර විඥාන නෙතමම නේසෝ හමස්මේ නෙමෙසෝ අත්තාත් මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා ඇත්ත ඇති හැටි දැක්කොත් මේ සවිඥානික කය බාහිර සීමන නිමිති තුලත් මානානුසය නොවේවා කියලා දෙන්නවා. එතකොට අන්නේ ඒ විදිහට මේ අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර උදාාරික සුකුම හීන ප්‍රණිත කියලා පෙන්නපු මේ ධර්මතා ටික මෙතන තියෙන මේ ස්කන්ධ ටික විවර කරලා පැහැදිලි කරලා පෙන්නන එක තමයි මේකෙන් කරන්නේ. එතකොට දැන් ලෝකයා හීනයයි කියලා ලෝකයා ප්‍රණිතයයි කියලා හම්බ වෙන තැනක මෙන්න මෙහෙම ධර්මතා ටිකක් තියෙනවා කියලා දැක්කහම එයාට මේ මානසික කිනක දුර වෙනවා නැති වෙනවා. ඉතින් ඒ සඳහා ඒ අවබෝධය ඇති කරගෙන මේ ජරා මරණ සංඛ්‍යාත සතර දුකින් ඈතර වෙන්න මේ දේශනාව අපිට ගොඩාක් උවහල් වෙනවා. මේ වගේ පරියාය අපිට ගොඩාක් උවහල් වෙනවා. මෙතනදී අපි හොඳට දකින්නට ඕනේ මේ ධම්ම සංගණය පුරාවටම පෙන්වන්නේ සංකත ධාතු තුරුතෙන් ධර්මතාව සංග්‍රහ කරලා. බුදුරජාණන් වහන්සේටයි ධර්මතා පෙන්වන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ධර්මතාව ටික සංග්‍රහ කරලා පෙන්වන්නේ. ඇයි ඒ? ලෝකයට මේ හැමතැනකම තියෙන ආත්ම දෘෂ්ටිය, පුද්ගල භාවයක්, සත්ව භාවයක්, සත්ව සංඥාව. ලෝකයට තියෙන පුද්ගල භාවය, ආත්ම භාවය, සත්ව භාවය, සත්ව සංඥාව තියෙන තැනක තියෙන ධර්මතාවයි බුදුරජාණන් වහන්සේ එක එක ආකාරයක පෙන්වන්නේ. මේ හැම එකකින්ම අර ලෝකයාගේ තියෙන පුද්ගල භාවය, ආත්ම භාවය, සත්ව භාවය, සත්ව සංඥාව ගෙවෙන විදිහට. ඒ නිසා මෙතනදී ධර්මතා ටික තව කෙනෙක්ගේ හෝ මගේ හෝ තව පුද්ගලෙකු කියලා අපි දන්න පුද්ගලාත්ම සංඥාවට ඇඳලා කෙනෙක්ගේ චක්කු විඥාන, කෙනෙක්ගේ චක්කු සම්පතිය කියලා බලන් දෙපා. මේ ධර්මතා ටික දැකීම නිසා කෙනා පුද්ගලයා සත්වයා කියන එක අතහැරෙන්න ඕනේ. අතහැරෙන විදිහකටයි තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකරණය පුරාවට පෙන ධර්මතා, ඒ ධර්මතා මොනවද? අර ලෝකයට හම්බෙන පුද්ගල භාවයට උග්ගේ පවතින ඇත්ත මේ පෙන්වන සත්‍යගත සමාධිත්‍ය. මේ සමාධිත්‍ය පෙන්වන මේ හැම ආකාරයකින් ඇත්ත. අපේ ඉලක්කය තමයි මොකද්ද? එහෙනම් මේ හීන ධර්මය, ඇයි හීන ධර්මය කියලා කිව්වේ? මේ ධර්මතා ටික තමයි නිසා තමයි හීනව ඵලයක් උපදවන්නේ. මේ මධ්‍යම ධර්මය, මේ ධර්මය නිසා තමයි මධ්‍යම ඵලයක් උපදන්නේ. ඒ ඵලයයි, ඒ හේතුවයි, ඒ පැවැත්මයි ඔක්කොම මධ්‍යමයි. මේ ධර්මතා නිසා ප්‍රණීත ධර්මයක් උපදින්නේ. එතකොට මේ හීන මධ්‍යම ප්‍රණීත කියන ධර්මතා සත්ව පුද්ගලයෙන් තොර අනාත්ම ධර්මතාවය කියලා හොඳට ස්ථාවර බවක මනස පවතින. එහෙනම් මේ හැම තැනකම සත්ව පුද්ගල බවක් ඇතිර වෙනවා නම් මේක නේද අපේ ප්‍රපංචය, මේක නේද කෙලෙසි, මේක මනෝ විඥාන සම්පස්සය කියන එකම සම්පස්සය හරහා. වෙන කිසිම ස්පර්ශ ආයතනයක නැහැ, මනෝ සම්පස්ස ආයතනයේ විතරයි තියෙන්නේ. ජවම් මට්ටමේ සිතකින් මනෝ විඥාන සම්පස්සයකින් ඇති වෙන හැපිලා හිටින කෙලෙසිය හිත රැකගන්න විතරයි තියෙන්නේ. හිතේ ඉන්නේ ඔක්කොම ප්‍රශ්න ටික තියෙන්නේ කියන උත්තරයට එනවා. මොකද බුදුරජාණන් වහන්සේ මේ වගේ ධර්මතා තියෙන කියලා පෙන්වුවා නම් ධර්මතාවම තමයි. ඒ ධර්මතා තියෙන තැන පුද්ගල භාවයක්, සත්ව භාවයක්, ආත්ම සංඥාවක් තියෙයි නම් ඒ මේ ධර්මතා නොදන්නා කාලේ ඇති කරගත්ත විපත්ත සංඥාව. තවදුරටත් ඔය විපත්ත සංඥාවම ඇසුරු කරගන්න නැතුව මේ විපත්ත සංඥාව ගෙවෙන විදිහක සීලයක පිළිපදලා සමත නිමිත්තකින් හිතවලවල මේ ධර්මතාව සම්වර්ෂණය කරන්නේ. ගිවිල යන්නේ අර පුද්ගල සංඥාව, ආත්ම සංඥාව. යම් දවසකදී මතු නූපදින විදිහට මේ පුද්ගල භාවය දුරුම සාය පුද්ගලකෙට උපදින්නේ නැහැ. උපදින්න දින හේතුවම නැති වෙනවා. ඒ සත්ව සංඥාව මතු නූපදින ස්වභාවයටම ගෙවා දාන්න මේ ධර්මයන්ගේ හැපී සිටින දැත්ත මනස අරගෙන ආයේ සත්‍යයක් හැටියට මතු උපදින්නේම නැහැ. සත්‍යයේ පැවැත්ම ඉවරයි. සත්‍යයක ඉපදීම ඉවරයි. තේසං තේසං සත්තානං තම්මේ තම්මේ සත්තනිකයි જાතියක් තිබුණා නම් අපිට සත්ව කතාව මුලින් කරන්න පුළුවන් නම් ආයි සත්‍යයෙන් ඉපදීම ඉවරයි. ආ ඉපදීම නැති කළා. ස්කන්ධ ටික පිළිසෙන් දැකලා ඒ සත්‍යයට මනස ගන්න පුළුවන් නම් කෙනෙකුට ඊට පස්සේ එයා ඒ මට්ටම නිදුනා. ඒ සත්පුද්ගල භාවයෙන් නිදුනා. සත්පුද්ගල භාවයෙන් නිසා එන දුකෙන්ද නිදුනා. දැන් අපි කියමු ස්කන්ධ ටිකක් පිළිසෙන් දැක කියනකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයේ රූපේ කියලා හොඳට හැකලෙන්න මට්ටමට. දැන් පුද්ගලයේ කැටි දකින්නකොට නම් අනේ මේ පුද්ගලයා මලා, යාළුවා මලා, අම්මා මලා, තාත්තා මලෝ කියලා හදනවා. දැන් මොකද ධාතු වශයෙන් දැක්ක පඨවි ධාතුව මෙරුණෝ ආපෝ ධාතුව මෙරුණෝ කියලා හදනවද? එහෙම හදන්නේ නැහැ. එහෙම හදන්න වෙන්නේ නැහැ. එතකොට ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නසොක්කම තියෙන අර විපල්ලාසය මත සත්ත්ව පුද්ගල සංඥාව මත. ඒකයි ධර්මතාව පෙන්වන්නේ. මේ ධර්මතාව දකින මත්තමත මනස අරගෙන සත්පුද්ගල භාවයෙන් මිදෙන්න. ඇයි ඒ සත්පුද්ගල භාවයෙන් මිදෙන්න තැනෙවි? සත්පුද්ගල භාවය තමයි දුක ලෝකේ. මව මරණ දුක, පියාණ රූප බුදුරජාණන්ගේ අර සංවේගය ඇති වෙන්න පෙන්නන්නේ මහන්නේ අවිද්‍යාව ගැහෙන තණ්හාවේ යුක්ත වීම. උඹල ගොඩක් කල සසර ඇවිද්දා නිකන් නෙමෙයි. මව මරණ දුකට අඬපු කඳුළු සතර මහා සාගර ජලයට වැඩි කාරණා පෙන්වන්න යටින් උඹලා අම්මා මව වෙනේ මෙච්චර අල්ලලා තියෙනවා, තාත්තා වෙනේ මෙච්චර අල්ලලා තියෙනවා. අන්තිමට පෙන්වන්නේ මොකද්ද? මේ වහන්නේ මේ සත්පුද්ගල භාවය ඇසුරු කිරීම නිසා මෙච්චර උඹල දුක් විඳලා තියෙනවා. මේ ඇත්ත පෙන්නලා මේ ඇත්ත තියෙන තැනට ගනින්න මේ දුකෙන් මිදෙනවා කියන එකයි මේ කියන්නේ. අපිට රූපස්කන්ධයේ පිරිසිඳ දැක්කොත් කබලෙන් කාහරෙන් හැදුණු පටියාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුය කියලා කිව්වට නෙමෙයි. හිත හිතා ගන්න මට්ටමට නෙමෙයි. මේ අවිඥානික ගහක් වලක් දකිනකොට දකින මත්තම යම් තේද එසේම මේ පින්න මත්තේ හැපිලා හිටියෝ. හොඳට දන්නවා එතෙන්ට යමක් තේරෙනවා නම්, පේනවා ඇහෙනවා නම් ඒ කය ඇසුරු කරගෙන ඉන්නේ හිතෙන් මිසක කය සහිත වූ සත්වයක් නෙමෙයි කියලා හොඳට සිතෙන් කරන වැඩ ටිකත් හොඳට දන්නවා. සිත පිළිලා තියෙන කය ගැන හොඳට දන්නවා. නාම රූප දෙක හොඳට දන්නවා දකිනවා. දැන් මේ නාම රූප දෙකේ පැවැත්මට තියෙන හේතුව නැතිවීම නිසා නාම රූප දෙක විදුනොත් ලෝකයාට පේන්නේ මරණය. නමුත් මෙයාට සංස්කාරයන්ගේ අනිත්‍ය පේන්නේ. දැන් පඨවි ධාතුව නැති වුණෝ, අම්මෝ ආපෝ ධාතුව මැරුණෝ කියලා හඳන්නේ කවුරුවා? එහෙම වෙන්නේ නැහැ. ඒ ධර්මතා පුද්ගලයක හැටියට දකින්නතා තමයි මරණය ලැබෙන්නේ අපිට. එතකොට පුද්ගල භාවය කියන එක ස්කන්ධ ටිකේ තියෙන එකක් නෙමෙයි. ස්කන්ධයන්ගේ ඇත්ත නොදන්නා කම නිසා ඇති කරගත්ත විපල්ලාසය, විපෘත සංඥාව, ආත්ම දෘෂ්ටිය. ඒකෙදි තියෙනවා සංඥා, චිත්ත, දිට්ඨි කියලා තුන් ආකාරයක සංඥාම සත්ව සංඥාවක් තියෙනවා. එතකොට සිතද සත්‍යයක් කියන හිතමයි අපිට තියෙන්නේ. දිට්ඨිය තියෙන්නේ සත්‍යයක් කියන දෘෂ්ටියක්මයි තියෙන්නේ ලෝකෙට. එතකොට එකකින් නෙමෙයි මෙයාට අතහැරෙන්නත් ඒකයි. දෘෂ්ටිය විතරක් නෙමෙයි හිත තියෙන්නේ, මෙයාගේ අදහස තියෙන්නේ සත්‍යයක් කියලා. සංඥාව තියෙන්නේ සත්‍යයක් කියන සංඥාව කියන හැඟීම් ස්වභාවයෙන්ම තියෙන්නේ. හඳුනන ස්වභාවයෙන්ම සත්‍යයක් කියන එක. මේ විපල්ලාස තුනම තියෙන්නේ හිතේ, මානසිකව හැපිලා. එතකොට ඔන්න ඔය ස්වභාවය ඇති තාක් තමන් තුල ජරා මරණ දුක හිටින්නේ. මොන ජරා මරණ දුකද? අම්මා මැරිලා, තාත්තා මැරිලා, දුව මැරිලා, පුතා මැරිලා, සීයා මැරිලා, ආච්චි මැරිලා, නැන්දා මැරිලා, මාමා මැරිලා, යාළු මිත්‍රයෝ විතරක් නෙමෙයි මම මැරෙනවා කියලා දුක. අයියෝ මම දැන් ලෙඩ වෙලා මම මැරෙන්න කිට්ටුයි කියලා ඉතින් කියන. ඇයි මේ අනාත්ම වර ධර්මතා ටික ගැන පිළිතලා අර්ථයක් ගන්න බැරි වෙලා, අවබෝධයක් ගන්න බැරි වෙලා මේ ටික නොදන්නාකම නිසා ඇති කරගත්ත අදහස් මාත්‍රයක් කෙනා කෙනාගේ මනසේ ඇති හිටින සත්පුද්ගල සංඥාව. දැන් මේ ධර්මතා ටික පෙන්වුවාම ඔය තමයි සම්මාදිට බුදුරජාණන් වහන්සේ පෙන්නේ වර්ථිකෙන් මහන්නේ මෙච්චර කලබල දුක් විඳලා තියෙනවා කියලා. මේ නිකන් කියන්නේ ඒකේ ප්‍රතිකරණයක් තියෙන නිසායි කියන්නේ. මෙච්චර කල් දුක් විඳලා තියෙන දැන් දුකෙන් මිදෙන්න උත්සාහවත් යාළුවා කොහොමද දුක මිදෙන්නේ? මේ උඹලා සත්ව පුද්ගල භාවයකින් දුක් විඳින තැනක තියෙන ධර්මතාව ටිකට හිත තියාපල්ල. දකින මට්ටමට ගන්නද? එදාට පුද්ගල භාවයේ දුරුයි. දැන් බලන්න කන බොල ආහාරයෙන් හැදුණු හැම දිහා බලාගෙන අම්ම මරණ දුක කොච්චර විඳින්න ඇද්ද? මස් ටික දිහා බලාගෙන, ලේ ටික දිහා බලාගෙන, හරවල ටික දිහා බලාගෙන, ඇට ඇට මිදුළු දිහා බලාගෙන අම්ම මරණෝ කියලා අඬනකොට මොනතරම් මනස විපල්ලාසද කියලා බලන්න. සම්පූර්ණ අපේම සිතිම උපද්දලා අපිව දුකටපත් කරලා තියෙනවා. නමුත් දැන් අපි අම්මා මරුණා කියලා, තාත්තා මරුණා කියලා, පුතා මරුණා කියලා අඬනවනම් සහේතුක වෙන්න එපා. ඔය කතා කරන මරණ කොහෙද තියෙන්නේ කියලා හොයවනම් හැමද මරණේ, මස්ත මරණේ, ලේද, නහරද, ඇටද, ඇට මිදුළුද, මං කියන්නේ කොහෙද මරණ ඔය තියෙන්නේ? නැත්තම් අර ලෑලි පෙට්ටියේද මරණය කියන්නේ? නැත්තම් ඒ කෙල්ලව තියෙන සුදු පාට සවුකොල ටිකද මරණය කියන්නේ? නැත්තම් වටපිටාවේ ගහලා තියෙන බැනර්ද මරණය කියන්නේ? නැත්තම් රැස්වලා ඉන්න මිනිසුද? නැත්තම් ඒ දාලා තියෙන පුටුද? හට් එකද? මොකද්ද මරණය? මරණය කියලා එකක් උපද්දවාගෙන ඉලාප දෙනවා, කෑ ගහනවා. ඈ අන්තිමට ගත්තහම මේ ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා තමන්ගේ මනසින්ම උපදවාගෙන දුක දුක් විඳිනවා. තියෙන දුකක් නම් ඒක අයින් කරන්න බැරි නම් බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ බොරුවට වචන කතා කරන්නේ නැහැ. යම් කිසි කෙනෙක් දුක උපද්දවා ගන්න දුක් විඳින්නේ, මෙයාට දුක උපද්දන කාරණාව නතර කළ දුක් විඳින එක නතර කරවන්න පුළුවන්. තියෙන දුකක් නම් ඒක අනිවාර්යෙන් විඳ යුතු නම් බුදුරජාණන් වහන්සේ ජරා මරණ දුකෙන් මිදෙන්න පණවන් දෙන්නේ නැහැ. මොකද ඒක විඳින්න වෙන එක. නමුත් කරදර දෙයක් කියන්නේ, නමුත් යම් දුකක් අර පළඟැටිය පහනට පැනලා පිච්චිනවා, පිච්චිල දුක උපද්ද ගන්නවා වගේ ලෝකයේ ජරා මරණ දුක ඇති වෙන විදිහට හිතලා කටයුතු කළා නම් දුක් විඳින්නේ. ඒ හිතන ක්‍රමය, ඒ දකින ක්‍රමය වෙනස් කළා ඒ දුකෙන් මුදවන්න පුළුවන්. එහෙම උපායක් තියෙන නිසා, එහෙම ක්‍රමයක් තියෙන නිසා බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. ඉතින් මේ ධර්මතා මේ අද කරපු දේශනාව විතරනේ, මේ කලින් කරපු අනාගතයකට හැම දේශනාවකම ආත්‍ය තියාගන්න. මේ ධර්මතා ටික පෙන්වන්නේ මොකටද? වෙන මොකකටවත් නෙමෙයි. ධර්මතා දැක්කහම සත්පුද්ගල කියන හැඟීම නිසා එන ලෙඩවීමේ දුක, මහලු බව දුක. දැන් පුද්ගල සංඥාව තියෙනකොට බලන්න, ලෙඩක් හැදුනොත්, දරුවෙක් මරුනොත්, තමන්ගේ දරුවා මරුනා කියලා කලන්තය හැදෙනවා, සිහි නැතුව වැටෙනවා. මම අර ඔකට අර උපමාවක් කියන්නේ, දැන් අර හිටියා ඔය දන්නවා හමුදාවක සජන් මහත්තයෙක් යන්න ඇරිලා බෝම්බෙකට හුන්නා, සම්පූර්ණ පෙට්ටිය සීල් කරලා ගෙනාවි. හරිද? දවස් තුනක් විතර යනකොට දෙකහමාරක් විතර යනකොට ඇතුලෙන් ඕජස් කරන්න ගත්තා. ඒ පාර දැන් එදාම හවස තමයි ආධානය කරන්න තියෙන්නේ. එතකන්වත් දැන් එම්බම් කරන්න වෙලාවක් නැහැ. දැන් දවල් 11 විතර ටිකට් එකට දැන් එම්බම් කරනවා. 11 වෙනකොට වගේ තමයි වැක්කෙන් රැටේ පර බේකන් දින්දා. ඇටින් ඉන්න බෑ ගන්න. එයාගේ අයියා කෙනෙක් ඇවිල්ලා අඬනවා. අර ගලන ඕජස් ටිකට දෝත අල්ලලා ඕජස් ටික ගා අරගෙන මූණ ගා ගන්නවා. බුදු මල්ලි කියලා මූණ ගා ගන්නවා. ඇඟේ ගා ගන්නවා ඕජස් ටික. එතකොට හිතන්නේ මේ වෙහෙසේ ගඳ තේරෙන්නේ නැති ඒතර මොනතරම් පීඩාවක්ද කියන්නේ. දැන් බලන්න අපේ මනස විපල්ලාස බව. අර ඕජස්ටික් පේන්නේ, ඕජස්ටික්ද දැන් මේ කෙනෙක් කියලාම හිතෙන්නේ. එතකොට පුද්ගල සංඥාව තියෙන්නේ කොහෙද කියලා බලන්න. ඔය වගේ අද කීයක නෙමෙයි අපි මේ මව්මල දුක, පියාමල දුක, සහෝදරය සහෝදරි මල දුක විඳි. ওই විදිහමයි තමන් කියලා දැක්කොත්. දැන් මේ රූපේ තමන් කියන සංඥාවත් ඒකමයි. හැම මාසලේ නහර ඇට තියෙන තැනක තමන් කියන. අපිට චූටි ලෙඩක් හැදුනොත් මේ මටම වුණා වෙනවා. ඈ මටම වුණා වෙලා බොහෝ බෙහෙතටපත් වෙලා දුකටපත් වෙනවා. ඒ නිසා නොනැත්තෝ කියන්නේ හාත්පස ලෙඩ වෙන රූපිය ලෙඩ වෙන. මේක මම හෝ මගේ හෝ නෙමෙයි, මේ ධර්මතාවයේ පිටලා හිටිනවා. මේකේ පැත්ත කළාගෙන ගියත් කනගත වෙලා වැඩක් නැහැ. ඒ කියන්නේ ධර්මතාවයේ එයා හිතෙන් පුද්ගල භාවයේ ඇති කරගෙන තියෙන කියලා දකිනවා. කෙලෙස් ටික දකිනවා. කෙලෙස් ටික තවදුරටත් මේ ස්කන්ධ ටිකට ඈඳ 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 දුක් වෙන්න දුක් වෙන්න දුකත් එනවා. ඒ කෙලෙස් ඇති කරන, ඒ දුක ඇති කරන ඒ විදිහේ ධර්මතාවයේ තව තවත් දික් වෙනවා. මේක කෙටි වෙනවා. එතකොට නුවණක් තියෙන කෙනා දුක් නොවිනෝ විතරක් නෙවෙයි පුළුවන් තරම් මේ කයෙන් හිත බැහැර කරගන්න බලනවා. මේ කය තමයින දැක්මෙන් පුළුවන් තරම් වේගෙන් හිත බැහැර කරගන්න බලනවා. මේ කය කෙනෙක් කියන පුද්ගලයෙක් කියන දැක්මෙන් බොහොම වේගෙන් හිත බැහැර කරගන්න උත්සාහවත් වෙනවා. සත්වයෙක් කියන කාරණාවෙන් හිත බැහැර කරගන්න රෑ දවල් දෙකේ අප්‍රමාදීව උත්සාහවත් වෙන අය. එයා දන්නවා මේ කෙනෙක් කියලා පිළිනකම තියෙන්නේ මේ තමයි දුක. මේ සංඥා කරන ඔබට මේ ධර්ම ඉදුරු නොකර හිටියොත් ඔබට බොව පෙනෙනකම් මාව පෙනෙනවා මත්තම කෙහිටියොත් තව සත්‍ය පුද්ගලයෙ පෙනෙනවා කියලා ඇස් දෙක ඔබට පෙනෙන තාක් ඔබට මවමල දුක හිස් නෑ, පියාමල දුක හිස් නෑ, සහෝදරයාමල සහෝදරීමල ඥාති හිතේසින් මල දුක ඔබට හිස් නෑ කියන එක කියනවා. එයා තමන්ගේ මනසේ ආත්ම භාවය ලෙහෙන බව දැක දැක වීරිය කරනවා. මොකද මේ කෙලෙසි වේවා ගන්න එයාට ඔබට විශ්වාසයි. මොකද එයා ධම්ම සංවේදී කියන කරට ධර්මතා ටිකක් තියෙනවා. හීන ස්වභාවයේ පිණිස ඇති කරපු ධර්මතා ටිකක් තියෙනවා. මධ්‍යම ස්වභාවයේ පිණිස ඇති කරන ධර්මතා ටිකක් තියෙනවා. ප්‍රණීත ස්වභාවයේ පිණිස ඇති කරගෙන තියෙන ධර්මතා ටිකක් තියෙනවා. සත්‍ය පුද්ගලයේ නෙමෙයි ධර්මතා තියෙන තැනක ඒ ධර්මතා නොදන්නා කම නිසා මේ සත්‍ය පුද්ගල ආත්ම භව හිතේ හැපිලා පවතින්නේ කියන එකත් එයා දන්නවා. ඒකම දැන් අද ධර්මතා ටිකක් කියලා දැක්කා. මේ ධර්මතා නොදැක්ක කාලය ඇති කරගත්ත පුද්ගල සංඥාව තව ඉදිරිපත් වෙනවා. ඒ නිසා ධර්මතාවයේ තියෙන්නේ කියලා අනුමානයට පෙවුණත් ඒක පිළිහිටයි කියන්න බෑ. මොකද වැරදි අසුරක් තියෙනවා බලවත් එක්ක. මේ ධර්මතාතික හැටියට කියලා දුන්නේ නෑ අපිට මෙච්චර කල්. හම්බුනේ නෑ බුදුරජාන් වහන්සේ නැවිල්ලා පහල කළා දුන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ පෙන්වුවාම අනුමානයට ඒක දැක්කට මේක නොදැක්ක කාලේ ඇති කරගත්ත ආශ්‍රවේ බව. දැන් ඒක එහෙනම් ගෙවන්න ඕනේ. දැන් අපිට තියෙන ඇත්ත දැක්කට පස්සේ අලුතෙන් ඇත්ත දකින්න නෙමෙයි මේ ධර්මතා ටිකක් තියෙන්නේ. මේකේ අලුතෙන් ඇත්ත දකින්නොත් මේ ඇත්ත පිහිටන්න. ඈ සත්‍යදිත්තාන කියන්නේ මේ සත්‍යෙ පිහිටන්න. බුදුරජාණන් වහන්සේගේ වචනේ පිහිටන්න. පිහිටපු කෙනාට ඉතුරුන්නේ ආශ්‍රව. අවිද්‍යාව නෙමෙයි යත් නැති කරන්න තියෙන්නේ ආශ්‍රව ටික. දුක්ඛේ ඥාන, දුක්ඛ සමුදය ඥාන මේ ධර්මතා ස්කන්ධ ටික මේ ඉස්කන්ධ ටික පිළිසෙන නොදක්ක සත්පුද්ගල ආත්ම භාවයෙන් දක්න කෙලෙස් ටික දකින මේ තමයි දුක්ඛ සමුදය. ඉස්කන්ධය හැටියට දැක්කොත් සත්පුද්ගල ආත්ම භාවයෙන් යුක්ත කෙලෙස් ටික දුරු වෙයි. ඒ තමයි දුකේ දුරු වීම කියලා චතුරාර්ය සත්‍ය දැක්කා. දැක්කට පස්සේ දැන් යට හම්බෙන මේ ධර්මතා ටික නොදැක්ක කාලේ නොදන්න කාලේ ඇති කරගත්ත කෙලෙස් හුරුව නැති වුණා මේක දැක්කට. දැන් එහෙනම් මේ කෙලෙස් හුරුව ගෙවිය යුතුයි. ආ දැන් තියෙනවා ආශ්‍රවක ආශ්‍රව ඇති වීම. මේක නොදන්නාකම නිසා මේ සත්පුද්ගල හුරුව ඇති වෙලා තියෙනවා. එතකොට අවිද්‍යාව නැති වෙන ආශ්‍රව නැති වෙන. එහෙනම් මේ ආශ්‍රව ගැන කරන්නේ තියෙන මොකද්ද? අවිද්‍යාව නැති වෙන. මේ ඇත්ත නැවත නැවත දිහි කරනවා. මේ ධර්මතාව ටික නැවත නැවත දිහි කරනවා. සීලයක පිළිපැදලා හිත සමාධි කරමින් මේ ඇත්ත නෝනේ සම්පර්ෂණය කරන ධර්මතා ටික. එතකොට එහෙම කරන්න වෙන්නේ මොකද්ද? අර පුද්ගල භාවය කෙවෙනවා. අර සත්ව කතාව කෙවෙනවා. ඒ කෙවෙන්නේ සත්ව කතාව නෙමෙයි පුද්ගල භාවය නෙමෙයි දුක. මවමල දුක තමයි ගෙවි ගෙවියන්නේ. පියාමල දුක ගෙවි ගෙවියන්නේ. සහෝදරය සහෝදරි ඥාති හිතේසින් නරු දුක ගෙවි ගෙවියන්නේ. ප්‍රියංහාව වෙන්වීමේ දුක ගෙවි ගෙවියන්නේ. අප්‍රියංහා එක්වීමේ දුක ගෙවි ගෙවියන්නේ. හිතෙන් දෙන ලැබීමේ දුක ගෙවි ගෙවියන්නේ. කෙටියෙන් කිව්වහම පංච උපාදාන ස්කන්ධ දුකම ගෙවි ගෙවියන්නේ මේ කියන තැනකට එනවා. ඒ නිසා මේ ධම්මසංගණය පුරාවටම හැම දේශනාවකටම නොකිවට ඔය වචනේ ඇත්තේ අරගෙන යන්න කලින් කියපු ඒවටත් දැන් මේ කියන ඒවටත්. එතකොට මෙතෙන්දී අපිට නෙමෙයි බුද්ධ ආදී උත්තමයේ මේ ධර්මතා පෙන්වන්නේ. ඒ ධර්මතා පෙන්වන්නේ ඇයි? මේ ධර්මතා තියෙන තැනක අපි ගාව ඇතුළු වෙන පුද්ගල භාවය, සත්ව භාවය, කෙලෙස් භාවය දුරු කළේ නැසෙන දුක දුරු කරන්න. ඉතින් මේ දේශනාව මේ සෑම දිනාටම සත්ව පුද්ගල භාවය නිසා විඳින දුකෙන් මිදෙන්න, උපාදාන සහිත වෙන දුකෙන් මිදලා අනුපාදා පරිනිර්වාණයෙන් පිරිනිවෙන්න, ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිනිවෙන්නට හේතුඵල නිශ්චයම වේවා.